ආයුබෝවන්දරුවනි. ඉතින් වෙනද වගේම සුපුරුදු වෙලාවට අදම මාව සංගීත පාඩමෙන් ඔබ හමුවන්න. අදම මාතෘකා කරගන්නේ සැඳැස්මත් ගීමත් හා යතිය පිළිබඳව. ඉතින් මේ පාඩම තියෙන්නේ අටවසර ශ්‍රේණී ඉගෙන ගන්නා දරුවන්ට. නමුත් අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් ඒ වගේම අපොස උසස් පෙළ විභාගයටත් අදාළ වෙන විදිහට මේ ප්‍රශ්න සැකසෙනවා මෙම පාඩමෙන්. ඒ නිසා සැඳැස්මත් ගීමත් යතිය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සංගීතය හදාරන ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වගේම වැදගත් වෙනවා. මොකද රාගධාරී සංගීතයේ මෙන්ම අනෙකුත් ගායන වාදන ගීත ස්වර ප්‍රස්ථාරකරණයේදී මේ මාත්‍රා පිළිබඳ අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රස්ථාර කරනකොට ගීත හා ස්වර ප්‍රස්ථාර කරනකොට සමහර දරුවෝ මේ විභාග වෙන් කිරීමේදී ඒ ගීතයට උචිත නොවන විදිහට නැත්නම් මාත්‍රාවලට ඇදෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් බෙදා ගීත ප්‍රස්ථාර කරනවා. ඉතින් ඒවා අවම කරගන්න පුළුවන් අපට මේ මාත්‍රා පිළිබඳ අවබෝධය ලබා ගත්තම. හොඳයි, දැන් එහෙනම් අපි සැඳැස්මත් ගීමත් යති කියන කොටස් අධ්‍යයනය කිරීමට පෙර අපි බලමු මේ 6 වසරේදී ඔබට ඉගෙන ගන්න තියෙනවා ලඝු, ගුරු, ප්ලුත කියන මාත්‍රා පිළිබඳව. ඉතින් සැඳැස්මත් ගණනය කිරීමට නම් දරුවනේ මේ ලඝු හා ගුරු කියන මාත්‍රා පිළිබඳ අවබෝධය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම ලඝු මාත්‍රාවක් කියන්නේ මොකක්ද කියලා බලමු. බොහොම ලේසි, ඔබට මේ අවබෝධ කරගන්න බොහොම ලේසි. මොකද ඔබ බුද්ධාගම, සිංහල, විද්‍යාව ඔය වගේ ඕනෑම විෂයක් හදාරනකොට ලියනවනේ පොතේ ඔබ අකුරු ලියනවා. මේ ලියන අකුරු වලින් කෙටි අකුරු වලට තමයි අප කියන්නේ ලඝු අක්ෂර කියලා. දැන් මේ වගේ නයන කිව්වොත් නයන. එතකොට මේවා කෙටි අකුරු. එතකොට මෙන්න මේ වගේ අකුරු වලට තමයි අපි කියන්නේ ලඝු අක්ෂර කියලා. එහෙමනම් ලඝු අකුරු යනු කෙටි අක්ෂර වේ. එතකොට මේ වගේම තමයි ගුරු අක්ෂර කියන්නේ. ගුරු අක්ෂර කියලා කියන්නේ දීර්ඝ අක්ෂර, එහෙම නැත්නම් ඇදෙන අක්ෂර. එතකොට ලඝු අකුරක් කෙටි අකුරක් නම් ගුරු අකුරක් කියන්නේ ඇදෙන අක්ෂරයක්. අපි බලමුකෝ දැන් මේ නයන. දැන් ඉස්සෙල්ලා අපි කිව්වේ ලඝු අකුරු තුනක්නේ නයන කියලා. දැන් මෙතනදී නයන කියලා කිව්වොත් නා අර බලන්න ඇදීමක් දැනෙනවා. එතකොට එතන තියෙන්නේ ගුරු අක්ෂරයක්. එහෙමනම් ඇදෙන අක්ෂරවලට අපි කියනවා ගුරු අකුරු කියලා. දැන් තාරාවා කියලා කිව්වොත් බලන්න තරව කියනකට වඩා තාරාවා කියනකොට එතන ඇදෙනවා. එහෙමනම් අන්න ගුරු අක්ෂර තුනකින් හැදිච්ච වචනයක් තමයි මේ තාරාවා කියන වචනේ. දැන් අපි කලින් කිව්වා නයනා කියලා. එතකොට මේ නය කියන කොටස කෙටි අකුරු දෙකක්. එහෙනම් ඒ දෙක අපි කියනවා ලඝු අක්ෂරයක් කියලා. එතකොට නයනා කියනකොට නා කියන අක්ෂරය ගුරු අක්ෂරයක් වෙනවා. දැන් ඔබට වැටහෙන්නේ නැති මං හිතන්නේ ලඝු අක්ෂරයක් කියන්නේ මොකක්ද, ගුරු අක්ෂරයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි පුතේ, තවක් තියෙනවා අක්ෂර දෙකක්, වර්ග දෙකක් තියෙනවා හලන්ත ගුරු හා ප්ලුත කියන අක්ෂර. ඉතින් මේ හලන්ත ගුරු අක්ෂරයක් කියලා කියන්නේ හල් අන්ත, අන්තයේ හල් අකුරක් යෙදෙන වචනයක්. ඒ කියන්නේ කෙටි අකුරක් සමග හල් අකුරක් යෙදෙනකොට එතනට අපි ඒක හලන්ත ගුරු අක්ෂරයක් විදිහට කියනවා. දැන් මල්, ගල්, තෙල් ওই විදිහට කිව්වොත් දැන් කෙටි අකුරකුත් සමග හල් අකුරක්. එතකොට එතන තියෙන්නේ හලන්ත ගුරු අක්ෂරයක්. එතකොට හලන්ත ගුරු අක්ෂරයක් ඇතුලේ තියෙනවා කෙටි මාත්‍රා දෙකක වටිනාකමක්. හොඳයි පුතේ, මාත්‍රාවක් කියලා කියන්නේ කෙටි අකුරක් හරිහැටි උච්චාරණය කිරීමට ගතවන කාලය තමයි මාත්‍රාවක් විදිහට ගන්නෙ. එහෙමනම් කෙටි අකුරක් කියන්නේ එක මාත්‍රාවක්. ගුරු අක්ෂරයක තියෙනවා මාත්‍රා දෙකක්, කෙටි අකුරු දෙකක්. එතකොට අපි එතන කියනවා මාත්‍රා දෙකක් කියලා. හලන්ත ගුරක් කියන එකෙත් තියෙන්නේ මාත්‍රා දෙකක්. මොකද කෙටි අකුරක් හා හල් අකුරක්. එතන මල් එතකොට ල් කියන අක්ෂරයත් මා කියන අක්ෂරයත් දෙකටම යන්නේ එකම වේලාවක්. එහෙමනම් ඒ දෙක ඒ හලන්ත ගුරු අක්ෂරයක් තුල තියෙනවා කෙටි අකුරු නැත්තම් ලඝු අක්ෂර දෙකක්. දැන් ඊළඟට අපි බලමු ප්ලුත අක්ෂරයක් කියන්නේ මොකක්ද කියලා. ප්ලුත අක්ෂරයක් කියලා කියන්නේ ඇදෙන අකුරක් සමග, එහෙම නැත්නම් ගුරු අක්ෂරයක් සමග හල් අකුරක් යෙදෙනකොට එතන අපි කියනවා ප්ලුත මාත්‍රාවක් කියලා. ඒ කියන්නේ නීල්, නීල් කිව්ව දැන් නී කියන අකුර ගුරු අක්ෂරයක්, ඒත් සමග හල් අකුරක් යෙදිලා තියෙනවා. එතකොට එතන තියෙන්නේ ප්ලුත මාත්‍රාවක්. ප්ලුත මාත්‍රාවක් තුල කෙටි අකුරු තුනක් තියෙනවා. මොකද මුලින්ම අපිට හම්බ වෙනවා ගුරු අක්ෂරයක්, එතන තියෙනවා කෙටි මාත්‍රා දෙකක්. එතකොට ඊළඟට හල් අකුරටත් මාත්‍රාවක් අහිමි වෙනවා. එතකොට ඒ දෙක තුනම එතන මාත්‍රා තුනක් තියෙනවා. කෙටි අකුරුම තුනක් තියෙනවා. එහෙනම් දැන් ඔබට මේක ගැටලුවක් වෙන එකක් නෑ මම හිතන්නේ. ලඝු අක්ෂරයක් කියන්නේ කෙටි අකුර, කෙටි අක්ෂරයක්. ගුරු අක්ෂරයක් කියන්නේ ඇදෙන අක්ෂරයක්. එතකොට හලන්ත ගුරක් කියලා කියන්නේ කෙටි අකුරක් සමග හල් අකුරක් යෙදෙන යෙදුනම හලන්ත ගුරු කියලා කියන්නේ. ඊට පස්සේ ප්ලුත අක්ෂරයක් කියලා කියන්නේ නැත්නම් ප්ලුත මාත්‍රාවක් කියලා කියන්නේ ඇදෙන අක්ෂරයක් සමග හල් අකුරක් යෙදීම. එහෙමනම් දැන් සැඳැස්මත් ගීමත් ගණනය කිරීමේදී දරුවන්ට අත්‍යවශ්‍ය වෙන්නේ මේ ලඝු හා ගුරු අක්ෂර ගණනය කිරීම. එතකොට ප්ලුත අක්ෂරයක හා හලන්ත ගුරු අක්ෂරයකත් ඒවමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ අක්ෂර වර්ගීකරණයේ පැත්තකින් තියලා අපි අර සැඳැස්මත් ගායනා කරනකොට නැත්නම් සැඳැස්මත් සෙවීමේදී කෙටි හා දීර්ඝ අක්ෂර නැත්නම් ලඝු හා ගුරු අක්ෂර ගැන විමසිලිමත් වෙලා තමයි ගණනය කරන්නේ. එහෙමනම් සැඳැස්මත් කියන එක නිර්වචනය කරන්න පුළුවන් අපට කිසියම් ගීපාදයක් ලියා දැක්වීමේදී ලැබෙන මාත්‍රා සංඛ්‍යාව ලඝු අක්ෂර වලින්ම ගණනය කිරීම සැඳැස්මත් ලෙස. තේරුණාද? කිසියම් ගීපාදයක් ලියා දැක්වීමේදී ලැබෙන මාත්‍රා ගණන, මාත්‍රා කියලා කියන්නේ ලඝු හා ගුරු මාත්‍රා සංඛ්‍යාව ලඝු අක්ෂර වලින්ම ගණනය කිරීම සැඳැස්මත් වේ. මේ සැඳැස්මත් වලට තවත් නමක් කියනවා දරුවනේ, දිසිමත් කියලා. ඒ කියන්නේ අපිට මේක ලියා දැක්වීමෙන් නැත්නම් ලියලා මේකේ සැඳැස්මත් ගණනය කරන්න පුළුවන්. මොකද ඇදෙන අක්ෂරය අපිට පේනවා, කෙටි අකුරු අපිට පේනවා. එහෙමනම් කෙටි අකුරු එකතුව හා ඇදෙන අක්ෂරවල එකතුව එකට එකතු කරලා ගත්තම සැඳැස්මත් වල මාත්‍රා ගණන අපිට ලැබෙනවා. හැබැයි ගුරු අක්ෂර දෙකක් තියෙනවා නම් එතන අපි ගන්න ලඝු අක්ෂරවලට බවට පත් වෙනකොට එතන මාත්‍රා හතරක් තියෙන බව ගණනය කළ යුතුයි. එතකොට තමයි සැඳැස්මත් ගාන නිවැරදිව අපිට ලැබෙන්නේ. හොඳයි, අපි උදාහරණයක් බලමු. සාදු සාදු විහාරයට පෙරහැර එනවා. දැන් සාදු කියනකොට සා කියන අක්ෂරය ඇදෙන අක්ෂරයක්, කියන එතන ගුරු අක්ෂරයක්. දු කියනකොට කෙටි අකුරක්. ආපහු සාදු, එතකොට ගුරු අක්ෂරයක් හා ලඝු අක්ෂරයක් තියෙනවා. එහෙනම් එතන තියෙනවා මාත්‍රා හයක්. විහාරයට, එතන වි කියනකොට කෙටි අකුරක්, හා කියනකොට ඇදෙන අක්ෂරයක්, රයට කියනකොට එතන ආපහු ලඝු අකුරු තුනක්. එහෙමනම් එතන තියෙනවා ලඝු අකුරු හතරයි, ගුරු අක්ෂරයයි. එතකොට එතන මාත්‍රා හයක් තියෙනවා. පෙරහැර, පෙරහැර කියනකොට මෙතන මාත්‍රා කෙටි අකුරු හතරක් තියෙනවා. පෙරහැර. එනවා, එනවා කියනකොට ලඝු අකුරු දෙකයි ගුරු අක්ෂරයයි. එතන තියෙනවා එහෙනම් මාත්‍රා හතරක්. දැන් අපි වෙන වෙනම ගත්තොත් බලන්න, ගුරු අක්ෂර තියෙනවා හතරක්. සා කියන අකුරු දෙකයි, විහා කියන තැන හා අක්ෂරයයි, එතකොට එනවා කියන තැන අවසානයේ අකුරයි ගුරු අක්ෂර හතරයි. ලඝු අක්ෂර තියෙනවා 12ක්. දැන් එතකොට 12යි 4යි 16යි කියලා නෙවෙයි අපි සැඳැස්මත් ගණනය කරනකොට ගන්නේ. ගුරු අක්ෂරයේ හතරේ සැඳැස්මත් නැත ලඝු මාත්‍රා අටක් තියෙනවා. ඒ කියන්නේ එකක දෙක බැගින් අටක් තියෙනවා. ඒ අටයි අර 12යි මාත්‍රා 20ක් තියෙනවා. එහෙමනම් සාදු සාදු විහාරයට පෙරහැර එනවා කියන ගීපාදයේ සැඳැස්මත් ගණන 20ක් වෙනවා. දැන් ওই විදිහට මම හිතනවා මේ දරුවෝ කොලයක් හා පෑනක් අතැතිව ළඟ හිටියන පාඩමට සම්බන්ධ වුණා නම් මම මේ කියන දේවල් ඔබට කෙටියෙන් ලියාගෙන ආපහු මේවා ඔබටම අධ්‍යයනයේ යෙදෙන්න පුළුවන්. යෙදුණා නම් ගොඩාක් දුරට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. කියන්නේ ගීපාදයක් ලිව්වට පස්සේ ඒ ගීපාදයේ තියෙන කෙටි අකුරු වෙනමම ගන්නවා, ලඝු ගුරු අකුරු කියන්නේ ඇදෙන අක්ෂර වෙනම ගන්නවා. ඇදෙන අක්ෂරයක් තුල කෙටි අකුරු දෙකක් නිසා ඒ විදිහට අපි දෙක දෙක ගණිනවා. ඊට පස්සේ සම්පූර්ණව එන කෙටි මාත්‍රා ගණන ඔක්කොම තමයි ලඝු මේ සැඳැස්මත් කියලා ගණනය කරන්නේ. දැන් බලන්නකෝ මේක කටු අකුලේ මල් ඇහැරේ. දැන් කටු අකුලේ කියන තැන කටු අකු කියන තැනට එනකන් තියෙන්නේ කෙටි මාත්‍රා. ලේ කියනකොට එතන තියෙනවා ඇදෙන මාත්‍රාවක්. එතකොට මල් ඇහැරේ කියන තැනත් කෙටි අකුරු හතරයි ගුරු මාත්‍රාවයි තියෙනවා. එහෙනම් මෙතන සම්පූර්ණයෙන්ම තියෙනවා ලඝු අකුරු 8යි ගුරු අකුරු 2යි. එතකොට ගුරු අකුරක් ඇතුළ තියෙනවා ලඝු අකුරු දෙකක්. එහෙනම් එතන 4යි 4යි 8යි මාත්‍රා 12යි. එහෙමනම් මෙහි සැඳැස්මත් ගණන මාත්‍රා 12කි කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට ඕනෑම වචනයක් හැදිලා තියෙන්නේ මේ ලඝු හා ගුරු අක්ෂර මත. එහෙමනම් දරුවන්ට විභාගයට එනවා, සාමාන්‍ය පෙළ විභාගයටත් එනවා ගීපැදියක් දීලා ඒ ගීපැදියේ තියෙන ලඝු හා ගුරු අක්ෂර මොනවාද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහි සැඳැස්මත් ගණන කීයද කියලා කියන්න පුළුවන්. එතකොට ගීමත් ගණන කීයද කියලා අහන්න පුළුවන්. තව යතිය කොහොමද කියලා අහන්න පුළුවන්. ඒ විදිහට දැන් මේ පාඩම අවසානයේ වෙනකොට මම හිතන්නේ ඔබ සියලු දෙනාටම තේරුම් යයි පුළුවන් වෙයි ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒ නිසා දරුවනේ ඉතා සාවධානව මේ පාඩමට ඔබ ඇහුම්කන් දෙනවා නම් ඔබට බොහෝම ලේසියෙන් පහසුවෙන් මේව පාඩම ධාරණය කර ගැනීමට හැකියාවක් ලැබේ. හොඳයි, එහෙමනම් දැන් අපි ලඝු කියන්නේ මොනවද, ගුරු කියන්නේ මොනවද, හලන්ත ගුරක් කියන්නේ මොකක්ද, ප්ලුතාක්ෂරයක් කියන්නේ මොකක්ද කියන විදිහට අක්ෂර වෙන් වෙන්ව හඳුනගත්තා. ඊට පස්සේ පැදියක් ලියලා ඒ පැදියේ තියෙන ලඝු හා ගුරු අක්ෂරවල එකතුව ගණනය කරලා සැඳැස්මත් ගණන කීයද කියලා අපි ගණනය කරා, හොයලා බැලුවා. එහෙමනම් දැන් අපි බලමු ගීමත් කියන්නේ මොනවද කියලා. ගීමත්, ගී කියනකොටම දැනෙනවා ඔබට ගායනය කරන මාත්‍රා කියලා. එහෙමනම් අර කියපු ගායන ගීතම අපිට පුළුවන් ගායනා කිරීමේදී ලැබෙන මාත්‍රා ගණන ගණනය කරන්න. එතකොට ගොඩාක් බොහෝ ගීතවල තියෙන දරුවනේ සැඳැස්මත් ගණනට වඩා ගීමත් ගණන වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ගීතය අලංකාර කර ගැනීමට පැදියෙහි තියෙන මාත්‍රා සමාන කරගන්න, එතකොට ගායනයේ පහසුව සඳහා ඔය විවිධ දේවල් අනුව මේ අපි මේ ගීතය විවිධ විදිහට හැඩකිරීම අනුව ගායනා කරනවා. එතකොට සැඳැස්මත් ගණනට වඩා ගීමත් ගණන වැඩි වෙනවා. අපි බලමු දැන් ගීමත් කියනකොට ඔලින්ද තිබෙන්නේ නැත්නම් අපි සාදු සාදු විහාරයට පෙරහැර එනවා කියන ගීතේම බලන්නකෝ. සාදු සාදු විහාරයට පෙරහැර එනවා. අර බලන්න එතන වා කියන තැන ගොඩක් ඇදුනා. සාදු සාදු විහාරයට පෙරහැර එනවා. දැන් අපිට සාදු සාදු විහාරයට කියන එකේ සැඳැස්මත් ගාන කියලා ලැබුණේ මාත්‍රා 20යි. නමුත් ගීමත් ගණන 24ක් වෙනවා. 24ක් නෙවෙයි, බලන්නකෝ. සාදු සාදු විහාරයට පෙරහැර එනවා. ඔව්, 24ක් ලැබෙනවා. ඒ කියන්නේ වා කියන අක්ෂරය මත වැඩි ඇදීමක් සිද්ධ වුණා. එහෙමනම් මේ ගීමත් කියලා කියන්නේ එතකොට ගීතයක් ගායනා කිරීමේදී ලැබෙන මාත්‍රා ගණන. අපි බලමුකෝ දැන් ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ කියන එකේ සැඳැස්මත් ගණන කොහොමද කියලා. ඔලින්ද කෙටි අකුරු 3යි. තිබෙන් එතකොට 3යි 6යි. නේ කියනකොට ගුරු අක්ෂරය එතන 2යි. එතකොට 8යි. කොයි කොයි දේ සේ එතකොට 18ක් මාත්‍රා 18ක් තියෙනවා ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ කියන පැදිහි පදපේලියෙහි සැඳැස්මත් ගණන. දැන් මේක ගායනා කරනකොට බලන්නකෝ. ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ. අර වැඩියෙන් ඒ මාත්‍රා වලට වඩා වැඩියෙන් ඇද්දා. එතකොට ඊට එතනදි තියෙනවා මාත්‍රා 24ක්. එහෙනම් ගීමත් ගණනට වඩා සැඳැස්මත් ගණන අඩු වෙන්නේ ඇදපද ගයන්නේ නැති නිසා. එතකොට සැඳැස්මත් ගණනට වඩා ගීමත් ගණන වැඩිවන්නේ ඒක අලංකාර කිරීමට මාත්‍රා සමාන කරන්න අපි හැඩ කරලා ගයන නිසා. එතකොට ගීමත් හා සැඳැස්මත් කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. තව අපිට පුළුවන් මේ දරුවන්ට අපි මේක විස්තර කරලා පොඩක් ලියා ගත්තත් හොඳයි කියලා හිතෙනවා. කෙටියෙන් අපි ලියාගමු. මුලින්ම ඉඳ පාඩමේ මුලටම මම නැවත යනවා. එතකොට කෙටි අකුරක් යනු ලඝු අක්ෂරයට කියන නමකි. නැත්නම් ලඝු අක්ෂරයක් යනු කෙටි මාත්‍රාවකි. එතකොට ලඝු අකුරක් එක් මාත්‍රාවක් විදිහට අපි ගණනය කරනවා. ගුරු අක්ෂරයක් කියලා කියන්නේ ඇදෙන අක්ෂරයක්. ඒ කියන්නේ ගුරු අක්ෂරයක් තුල ලඝු අකුරු දෙකක් තියෙනවා. එතකොට ගුරු අක්ෂරයක් තුල ලඝු අකුරු දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒ මාත්‍රාව තව එක් මාත්‍රාවක් ඉදිරියට ඇදෙනවා. එතකොට සැඳැස්මත් ගණනය කිරීමේදී මේ කෙටි අකුරු හා ඇදෙන අකුරු එකතු කරලා කෙටි අකුරු වලින්ම ගණනය කරනකොට තමයි සැඳැස්මත් ගාන අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ගීමත් කියන්නේ ගැයීමේදී ලැබෙන මාත්‍රා. පුතේ මේ ගැයීමේදී ලැබෙන මාත්‍රා ගණනය කරන්න නම් ඔබ මේ ගීත ගායනය කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ දන්නේ නැහැ මේක කොච්චර මාත්‍රා ගණක් වැඩිපුර ඇදෙනවද කියලා. ඒ නිසා විභාගයට නම් ඔබට ගීමත් හොයන්න එනකොට ප්‍රස්ථාර කරලා තමයි එන්නේ. මාත්‍රා 3x3ට හෝ 4x4ට ඕනම විදිහකට ඒ ගීතයේ ගයන විදිහට අනුව විභාග වෙන් කරලා ලියලා තියෙනවා. එතකොට මේ ලියලා තියෙද්දී ඔබට කෙටි ඉරිවලින් හෝ S අකුරක් යොදලා එතන මාත්‍රා සටහන් කරලා තියෙනවා නම් ඔබ ගීතය ආරම්භ කරපු තැන ඉඳන් ඒ S අකුර අවසාන වෙනකන් නැත්නම් ඒ විභාග සියල්ල අවසාන වෙනතෙක් මාත්‍රා ටික එකිනෙක ගණන් කරාම තමයි ගීමත් ටික ලැබෙන්නේ. ඒක නිසා බොහෝ ගීත අපි අහන්න දකින ගොඩාක් ගීතවල තියෙන්නේ සැඳැස්මත් ගණනට වඩා ගීමත් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ලස්සන කරන්න මේවා වැඩියෙන් ඇදපැද ගායනා කිරීම. හොඳයි, දැන් එහෙනම් අපි ඔබට පුළුවන් මම මේ කියන පද පේලි ටික ලියාගෙන මේ සැඳැස්මත් හා ගීමත් ගණනය කරන්න. ලියා ගන්නකෝ බලන්න. ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ. ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ. තව එකක් තමයි සුවඳ පද්ම ඕලු ආදි නොයක පුෂ්පයෙන් සැදී. සුවඳ පද්ම ඕලු ආදි නොයක පුෂ්පයෙන් සැදී කියන පේලිය. ඊළඟ එක අලංකාර කෙත සැදුවේ නරවර. මේ ගොයම් ගීතයක් අලංකාර කෙත සැදුවේ නරවර. ඊළඟ එක සරණයි සරණයි බුද්ධං සරණයි. සරණයි සරණයි බුද්ධං සරණයි. තව එකක් තමයි මෝරා බීජයනා. දැන් ඔන්න ඔය ගී පද පහේ සැඳැස්මත් ගණන ගණනය කිරීම ඔබට එතරම් අපහසු නෑ නේද? ඒ වගේ තියෙන කෙටි හා ඇදෙන අක්ෂරවල එකතුව කෙටි අකුරු වලින්ම ගණනය කරාම පස්සේ අපිට ලැබෙනවා සැඳැස්මත් ගණන. දැන් මේ ඔබ ඒක ගණනය කරලා ඔබේ සංගීත ගුරුතුමියට පෙන්නලා හෝ ඔබ එය නිවැරදි කරගන්න ගත යුතුයි. අපි බලමු දැන් මේකම ගීමත් වලට කොහොමද කියලා. දැන් මම ගායනය කරනවා. ගායනය කරනකොට ඔබට පුළුවන් නම් ඔබ පෑන හෝ පැන්සල අරගෙන අර මම තාල ඔබට තාලේ තියන්න පුළුවන්. ඒ තාලේ තියෙන තැන් වලින් විභාග වෙන් කරගන්න ඕන. ඊට පස්සේ ඇදෙන තැන් වලට S අකුරු යොදලා අපිට පුළුවන් ගීමත් ටික ගණනය කරගන්න. දැන් බලන්න මේ ඔලින්ද තිබෙන්නේ koi koi dese ara dese tibenne kiyana tangula maatra thawa wediyen eduna ehenam e siyalu de ekatu wennona gimat ganane karanna eke henam maatra 3n 3 widiyata prasthara karaganna edena tangwaltat s akuru dala e widiyata prasthara karagattot hondai ඊළඟ සුවඳ පාද්ම ඕලු ආදි නොඑක පුෂ්පයෙන් සැදී අර ඒ ගීතය සුවඳ පාද්ම එකත් තුනෙන් තුනට යන ගීතය. දැන් තුන්වෙනි ගීතේ මම ගායනය කරන්නම්. ඔබ විභාග වෙන් කරගන්න පැන්සලෙන් ඒ විදිහට දාලා ඇදෙන තැන් සටහන් කරගන්න. අලංකාර කෙත සැදුවේ නරවර. දැන් මේකෙදි අලංකාර පටන් ගන්නකොට මාත්‍රාවක් ඉඩ තියන්න ඕනේ. ඒ කියන්නේ ඒක අවග්‍රහයෙන් පටන් ගන්නෙ. ධන ලකුණක් යොදලා තමයි අපි ඒක ප්‍රස්ථාර කරන්නේ. මේ අලංකාර කෙත එතන තාලේ වැදිලා පස්සේ ගීතේ වැදෙන ගීතේ වැදිලා තියෙන්නේ. එතකොට ධන ලකුණක් යෙදිලා තියෙනවා ඉස්සරහට. එතකොට අලංකාර කෙත සැදුවේ නරවර. නරවර කියන තැන මාත්‍රාවක් ඇදෙනවා. දැන් එතකොට නරවර කියලා අපි ගන්න ගණනය කරනකොට සැඳැස්මත් ගණනය කරනකොට මෙතනදී යොදාගන්න එක මාත්‍රාවක් විදිහට කෙටි මාත්‍රාවක් නෙතන තියෙන්නේ. නමුත් ගීමත් ගණනය කරද්දී සැදුවේ නරවර. එතකොට ර අ අ අ අ කියලා මාත්‍රා හයක් එතන යෙදෙනවා. එහෙමනම් සැඳැස්මත් ගණනට වඩා මේකෙත් අනිවාර්යයෙන්ම ගීමත් ගණන වැඩි වෙනවා.
සරණයි සරණයි බුද්දං සරණයි. සරණයි සරණයි බුද්දං සරණයි.
අර එහෙනම් එතනත් සැඳැස්මත් ගණන වඩා ගීමත් ගණන වැඩි වෙනවා. හොඳයි. දැන් මේ ගීත මේ පස්වෙනි එකට මම දුන්නේ මෝරා බීජේනා කියන එක. පුතේ වචන තියෙන්නේ මෝරා කියන තැන ගුරු මාත්‍රා දෙකයි, බී කියන තැනත් ගුරු අක්ෂරයයි, ජ යේ නා. එතකොට ගුරු අක්ෂර හතරක් තියෙනවා, ලඝු අක්ෂර දෙකක් තියෙනවා. එහෙමනම් එතන තියෙන්නේ සැඳැස්මත් මාත්‍රා 10යි. නමුත් බලන්න ගායනා කරනකොට කොච්චර මාත්‍රා ගන්න ගීමත් වෙනකොට එනවද කියලා. මේ
මෝරා බීජේනා
මාත්‍රා හතරෙන් හතර පේලි දෙකක්ම ප්‍රස්ථාර වෙනවා. එතකොට මාත්‍රා 32ක් තියෙනවා ගීමත්වල. සැඳැස්මත් 10යි තියෙන්නේ, ගීමත් 32ක් තියෙනවා. එහෙමනම් මේ ගීතේ ගොඩාක් එක මාත්‍රාවක් මත පිහිටලා ගායනය වෙනවා. බොහෝ නාදමාලාව බොහෝ දුරට විහිදෙනවා. එහෙමනම් එතන සැඳැස්මත් ගණන 32ක් වෙනවා. දැන් දරුවන්ට මේ සියලු දේ ගැන අවබෝධය ලැබෙන්න ඇති කියලා මම හිතනවා. සැඳැස්මත් කියලා කියන්නේ ලියා දැක්වීමේදී අපිට ගණනය කළ හැකි මාත්‍රා ගණන. ගීමත් කියලා කියන්නේ ගායනයේදී ලැබෙන මාත්‍රා ගණන. දැන් එතකොට ඔය සැඳැස්මත් ගීමත් ළඟින්ම යන එකක් තමයි දරුවනේ ඊළඟ කොටස වෙන්නේ යතිය පිළිබඳව. දැන් යතිය පිළිබඳව හෙළගී මග කියන කෘතියෙහි WB මකුලොළුව මහතා සඳහන් කරලා තියෙන්නේ දිව තමාට ඉෂ්ට වූ යම් තැනක නවතීද ඒ යතියයි කියලා. එතුමා නිර්වචනය කරලා තියෙන යතිය ගැන ඒ විදිහට. නමුත් දරුවන්ට ඒක ඒ තරම් පැහැදිලි නැත්තම් මෙන්න මේ විදිහට කෙටියෙන් මතක තියාගන්නකෝ. යතියක් කියලා කියන්නේ අපි ඉගෙන ගත්තනේ ලඝු හා ගුරු කියලා අක්ෂර. ඉතින් ගීතයක් ගායනා කිරීමේදී මේ ලඝු හා ගුරු අක්ෂරයට හිමි මාත්‍රා ගණනට වඩා වැඩියෙන් ඇදපැද ගායනා කරන කොටස තමයි යතිය කියලා කියන්නේ. එතකොට දැන් මම කියවන අර මෝරා බීජේනා කියන එකේ දැන් මෝරා අර බලන්න උච්චරක් මැදින් එන යතිය. එතකොට යතිය කියන එක විස්තර කරන්නේ අපි ලියන්නේ යතියක් යනු කිසියම් ගීතයක් ගායනා කිරීමේදී ඊට එම ගීතය ගයීමේදී ඇදපැද ගයන්නා වූ කොටස තමයි යතිය කියලා කියන්නේ. එතකොට මේ යතිය ප්‍රධාන වශයෙන් දරුවනේ සශබ්ද යතිය හා නිශ්ශබ්ද යතිය කියලා කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. සශබ්ද යතිය කියලා කියන්නේ දැන් මේ මාංග ආයනා කරනකොට හඬ නොකඩවා නවත්තන්නේ නැතුව නිහඬව ඉන්නේ නැතුව ඇදපැද ගායනා කරපු කොටස ඒ වගේ තියෙන කොටස් වලට තමයි අපි සශබ්ද යතියක් කියලා කියන්නේ. ඒ කියන්නේ පැදියා ගායනා කරනකොට ඒක මාත්‍රාවක හෝ පිහිටලා එහෙම නැත්නම් මාත්‍රා කීපයක් ඇසුරු කරමින් ඇදපැද ගායනා කරන කොටසට කියනවා යතිය කියලා. නිශ්ශබ්ද යතිය කියලා කියන්නේ යතියට හිමි කිසියම් මාත්‍රා ගණනක් නිහඬව සිටීමට තමයි නිශ්ශබ්ද යතිය කියලා කියන්නේ. ගොඩක් විට මේ නිශ්ශබ්ද යතිය යෙදෙනවා වැළපුම් ගීතවල. ඒකට හේතුව තමයි අර ඉකිය වැළපෙනවා කියන්නේ දුකක් ප්‍රකාශ කරනවානේ. එතකොට ඒ අතරට අර ඉකිය ඉකි ගැසීමට තමයි එතන නිශ්ශබ්ද යතිය යොදාගෙන තියෙන්නේ. එතකොට නිශ්ශබ්ද යතිය ධන ලකුණු වලින් සටහන් කරලා තියෙනවා. හොඳයි, මෙතනදී අපිට ගොඩක් වැදගත් වෙන්නේ යතියේ සශබ්ද යතිය කියන එක. සශබ්ද යතිය වර්ග දෙකකට ආපහු වෙනවා ස්ථායි යතිය හා අස්ථායි යතිය කියලා. එතකොට ස්ථායි යතිය කියලා කියන්නේ ස්ථාවරයි. ඒ කියන්නේ යතිය කියන එක දන්නවනේ කිසියම් කොටසක් ඇදපෙද ගායනා ලෙලවා ගායන කොටසක් කියලා. එතකොට ස්ථායි කියලා කියන්නේ ඒ ඇදපෙද ගායන කොටස එකම මාත්‍රාවක් මත පිහිටලා ගයනවා නම් අපි ඒකට කියනවා ස්ථායි යතියක් කියලා එක ස්වරයකින්. දැන් අපි කියමුකෝ බීජේනා අර සරි ගම ගරි ගරි සාර සා කියන අක්ෂරෙන් තමයි මාත්‍රා ගණනාවක් මාත්‍රා අටක් යෙදෙන්නේ. එතකොට ඒකට කියනවා ස්ථායි යතිය කියලා. නැවත අපි කියමු ස්ථායි යතිය යනු ගීතයක් ගැයීමේදී ඒ ගායනය එකම ස්වරයක් මත පිහිටා ගායනා කරනවා නම් ඒ ස්ථායි යතියයි. එතකොට ඒකේ එහෙනම් විරුද්ධ පදේ තමයි අස්ථායි යතිය. අස්ථාවරයි. එහෙමනම් ඒ යතිය යෙදෙන කොටස ඒ නැත්තං ඒ ලෙලවා ගායන කොටස ස්වර කීපයක් ඇසුරු කරනවා නම් අන්න ඒකට අපි කියනවා අස්ථායි යතිය කියලා. දැන් බලන්නකො මේ ගීතේ මේ උකුසාවන්නේ මේ ගායන ගීතේම ඒ ස්ථායි යතියක් තියෙනවා අස්ථායි යතියක් තියෙනවා. මේ බලන්න මෝරා අර එතන ආ කියලා අර තිබුණේ ස්වර කීපයක් සාපා දපම දපම ගරිසනි අර ද ದಪಮ ಈ ಕೊಟ ಸ್ವರ ಸ್ವರವಾದನೇಕರನ ಕೊಟ ಸ್ವರವಾದನೇಕರಾಟ ಆ ಅಕ್ಷರ ಎಂತ ಮೈ ಗಾಯನೇಕರಾಣಿ ಮೋನ ಅನ್ನ ಎತ್ತನ ಸ್ವರ ಕೀಪೆಯ ಕೆಸರುಕರಣಿ ಸಾ ಎತ್ತನ ತಿಯನ್ನೇ ಅಸ್ಥಾಯಿ ಅತಿಯ ಸ್ಥಾಯಿ ಅತಿಯ ಕೀಲಕ್ಯಾನ್ನೇ ಎಕ್ಕ ಸ್ವರಯಾಕ್ ಮತ ಪಿಹಿತಾಯ ಅತಿಯ ಯದೀಮ ಅಸ್ಥಾಯಿ ಅತಿಯ ಕೀಲಕ್ಯಾನ್ನೇ ಸ್ವರ ಕೀಪೆಯಾಕ್ ಮತ ಯತಿಯ ಯದೀಮ ದೆಂಗೆತಕೊಟ ದರುವಂಟ ವಿಭಾಗೇಟ ಎದೆನ್ನಮೇ ಯತಿಯೇಂ ಪೂರ್ಣ ಯತಿಯ ಅತಿರಿಕ್ತ ಯತಿಯ ಕೇನ ಕೊಟಸ ದೆಂಗೆತಕೊಟ ಒಯ ಅಸ್ಥಾಯಿ ಅತಿಯೇಂ ಹೋ ವೇವಾ ಸ್ಥಾಯಿ ಅತಿಯೇನ್ ಹೋ ಕೋಯಿ ವಿಧಿಯಂಗೇಂ ಹರಿ ಎದೆಪೆದ ಗಾಯನ ಕೊಟಸಟನೆ ಅಪಿ ಯತಿಯ ಕೀಲ ಕಿಯಾನ್ನೆ ಎತಕೊಟ ವಿಭಾಗೇದಿ ಅಹನ ಪ್ರಶ್ನ ತಮಾಯ ಮೆಹಿ ತಿಬೆನ ಪೂರ್ಣ ಯತಿಯೇಟ ಹಿಮಿ ಮತ್ ಗಣನ ಕೀಯದ ಮತ್ ಕಿಯಾನೆ ಮಾತ್ರ ದೆಂ ಅಪಿ ಮೇ ಮೋರಾ ಕಿಯನ ಕೊಟಸಿಮೆ ಬಲನ್ನಕು ಏಕೆ ತಿಯನವ ಮೋ ಮಾತ್ರ ಹತರೆಂ ಹತರೇ ಅನ್ನೆ ದೆ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 ಮಾತ್ರ ದಾಸಯಾಕ್ಮ ಮೋರಾ ಕಿಯನ ಕೊಟಸ ಎದೆನವ ಎತ್ತಕೊಟ್ಟ ಮೇ ಮಾತ್ರ ದಾಸೆ ಯತಿಯ ಆರಂಭ ವೆನ್ನೆ ರಾ ಕಿಯನ ಅಕ್ಷರೇ ಮತನೆ ಮೋರಾ ಒನ್ನ ಒತ್ತೆಂಟಿ ಅನಕಮ್ಮ ಯತಿಯ ಎತ್ತಕೊಟ್ಟ ಮೇ ರಾ ಕಿಯನ ಅಕ್ಷರೆಯ ಗುರು ಅಕ್ಷರಯಾಕ್ನೆ ಎದಿನ ಅಕ್ಷರಯಾಕ್ನೆ ಎತ್ತಕೊಟ್ಟ ಎತ್ತನೆ ಇಂದಾಂಗ್ ಅವಸಾನ ವೆನಕಂ ಕೊಟ್ಟಸಟ ತಮಯ ಅಪಿಕಿಯಾಣೆ ಪೂರ್ಣ ಯತಿಯ ಕಿಯಲ ಎತ್ತಕೊಟ್ಟ ಹಿನಂಗ್ ಬಲನ್ನ ಮೋರಾ ದೆಂಗ್ ಅಪಿ ಪ್ರಸ್ತಾರ ಕರನ ಕೊಟ್ಟ ಪುತ್ತೆ ಮಾತ್ರ ಹತರೆ ಹತರ ಪ್ರಸ್ತಾರ ಕರಾಣೆ ಮೋ ಕಿಯನಕ ಗುರು ಅಕ್ಷರಯಾಕ್ ನಿಸಾ ಮೋ ಕಿಯಲ ಸ್ವರೇ ಲಿಯಲ ಇಟ ಪಾಸ್ ಎಸ್ ಸಕುರಾಕ್ ದಾನವ ಆಪೋ ರಾ ಕಿಯನ ತನೆ ಇಂದನ್ ತಮಾಯ್ ಯತಿಯ ಎದೆನ್ನೇ ರಾಕೇನ ಅಕ್ಷರೇಟ ತೆಸ್ಸಕುರಗ್ದಾಲ ಎತ್ತನಿಂದ ವಿಭಾಗ ತುಣಾಕ್ಮ ಮಾತ್ರ ಹತರ ಬೆಗಿನ್ ಗಾಯನೆ ಅದಿ ಗಾಯನೆ ವೆನವ ಎತ್ತಕೊಟ್ಟ ರಾಕೇನ ಅಕ್ಷರೆಯ ಗುರು ಅಕ್ಷರೆಯ ಅಗ್ನಿಸ ಎತ್ತನೆ ರಯಾಣಿ ಇಂದಮ್ಮ ಅಪಿ ಪಟಾಂಗಣ್ಣವ ಎತ್ತನೆ ಇಂದಮ್ಮ ತಿಯನವ ಮಾತ್ರ ದ ಹತರಕ್ ಯತಿಯ ಹೇಮನಾಂಗ್ ಪೂರ್ಣ ಯತಿಯ ಕೀಲ ಕಿಯಾನ್ನೇ ಯತಿಯ ಆರಂಭಕರ್ನ ಸ್ವರೇ ಸಿಟ ಯತಿಯ ಅವಸಾನವನ ತೆಕ್ ಮಾತ್ರ ಗಣನೆ ಕಿರೀಮ ತಮ್ಮೈ ಪೂರ್ಣ ಯತಿಯ ಕೀಲ ಕಿಯಾನ್ನೇ ದೆಂಗೆ ತಗೊಟ ಮೋರಾ ಕೀನ ಕೊಟಸಟೇನ ಕಮ್ಮ ಮಾತ್ರ ದಾಹತರ ತಿಯನವ ಏನಂಗೆ ಸಂಪೂರ್ಣ ಮಾತ್ರ ಗಣನಟ ತಮ್ಮೈ ಅಪಿ ಕಿಯಾನ್ನೇ ಪೂರ್ಣ ಯತಿಯ ಕಿಯಲ ಎತ್ತಕೊಟ್ಟ ಪೂರ್ಣ ಯತಿಯ ಕಿಯಾನ್ನೇ ಯತಿಯ ಪಟಾಂಗಣ ಸ್ವರೆಯೇ ಇಂದಮ್ಮ ಗಾಯನ ಕಿರೀಮನೆ ಏಕಾ ತೆಕ್ಕಮ ಗಣನೇ ಕರನವಾನೆ ಅತಿರಿಕ್ತ ಕೀಲಕ್ಯಾನೆ ಇತರು ಕಿಯನಕ ಹೇಮನಾ ಏಕ ಗಣನೇ ಕರನ್ನೇ ಏ ಕೊಟ ಸೇತಿಯನ ಯತಿಯ ಪಟಾಂಗತ್ತ ಅಕುರ ಅಪಿ ಬಾಲನವ ಲಘು ಅಕುರದ್ದ ಗುರು ಅಕುರದ್ದ ಕಿಯಲ ದೆಂ ಲಘು ಅಕುರಕ್ ನಂಗ್ ಏಕ ಮಾತ್ರಾವಕ್ ಐಂಗ್ ವೆಂಡೋನ ಗುರು ಅಕುರಕ್ ನಂಗ್ ಮಾತ್ರ ದೆಕಕ್ ಐಂಕರನವ ಈಟ ಪಾಸೆ ಇತ್ರಿ ವನ ಕೊಟಸಟ ತಮಯ ಅಪಿ ಕಿಯನ್ನೆ ಅತಿರಿಕ್ತ ಯತಿಯ ಕಿಯಲ ಎತ್ತಕೊಟ್ಟ ಮೇ ಕೊಟಸೆ ಮೇ ಗೀತೆಯೇ ಮೋ ರಾ ಕಿಯನದನ ರಾ ಕಿಯನೇಕ ಅಪಿ ದಣ್ಣವ ಎದಿನ ಅಕುರಾಕ್ ನಿಸಾಯಕ ಗುರು ಅಕ್ಷರ ಅಕ್ಕಿಯಲ ಎತ್ತಕೊಟ್ಟ ಏ ಗುರು ಅಕ್ಷರೇಟ ಹಿಮಿ ಮಾತ್ರ ದೇಕಾಯಿ ಏ ದೇಕ ಐಂಕರಾಟ ಪಸ್ಸೆ ಇತ್ರಿ ವೆನವ ತವ ವಿಭಾಗ ತುಣಕ ಮಾತ್ರ ಹತರ ಬೆಗಿಂಗ್ ವಿಭಾಗ ತುಣಕ್ ಇತುರು ವೆನವ ಹೇಮನಾಂಗ್ ಎತ್ತನ ತಿಯನವ ಮಾತ್ರ ದೊಳಹಾಕ್ ದೆಂಗ್ ಹೆನಾಂಗ್ ಅತಿರಿಕ್ತ ಯತಿಯ ಮಿಮ ಗೀತೆಯೇ ಮಾತ್ರ ದೊಳಹಾಯ್ ಪೂರ್ಣ ಯತಿಯ ಮಾತ್ರ ದಾಹತರಾಯ್ ಅತಿರಿಕ್ತ ಯತಿಯ ಮಾತ್ರ ದೊಳಹಾಯ್ ಒಬ್ಬಳು ದೆಂಗ್ ವೆಟಹೇನ ವ್ಯಾತಿನಿ ಓಣೇಮ ಗೀತೆಯಾಗ ದೆಮ್ಮಿ ಯತಿಯ ಹೋಯನ ಕೊಟ್ಟ ನಂಗ್ ಗೀ ಮತ್ ಹೋಯನ ಕೊಟ್ಟ ವಗೇಮ ಲಿಯಲ ದಾಕೋಣ ಮಾತ್ರ ಟಿಕ ಪ್ರಸ್ತಾರ ಕಲ ಯುತುಮಾಯ್ ಪ್ರಸ್ತಾರ ಕರಾಟ ಪಾಸೆ ಅರೆ ವೆಡಿಯಂಗ್ ಎಸ್ಸಕರು ದಾಲ ತಿಯನ ಕೊಟಸ ತಮ ಯತಿಯ ಕೀಲ ಕಿಯಾನ್ನೆ ಎತ್ತಕೊಟ್ಟ ದೆಂಗ್ ಸರನಾಯಿ ಸರನಾಯಿ ಬುದ್ಧನ್ ಸರನಾಯಿ ಕಿಯನಕ್ಕೆ ಬಲಂಡಗೋ ಮೇಕೆ ಸರನಾಯಿ ಸರನಾಯಿ ಬುದ್ಧಂ ಸರನಾಯಿ ಕಿಯನ ತನ ಸೆಂದಸ್ಮತ್ತಿಯನ್ನೇ ದಾಸೆಯಾಯ್ ಬಲಂಡ ಸರನಾಯಿ ಹತರಾಯ್ ಅಪೌ ಸರನಾಯಿ ಇಲ್ಲಾಂಡ ಬುದ್ಧಂ ಹತರಾಯ್ ಸರನಾಯಿ ತೋಡ ಹತರೇವ ಹತರಾಗ್ ದಾಸೆಯಾಯ್ ಮಾತ್ರ ದಾಸೆಯಾಯ್ ದೆಂ ಮೇಕ ಗಾಯನ ಆಕರನ ಕೊಟ್ಟು ಹೋಮದ
ಸರನಾಯಿ ಸರನಾಯಿ බුද්ධං සරණයි.
තුනෙන් තුන විභාග වෙලා විභාග 8ක් තියෙනවා. එතකොට 3 වරක් 8 24යි. එතකොට මාත්‍රා 24ක් තියෙනවා. ගීමත් සැඳැස්මත් 16යි, ගීමත් 24යි. එහෙමනම් අර සැඳැස්මත් 16න් ගීමත් 24 එනකොට එතන තියෙනවා මාත්‍රා 8ක වැඩිකමක්. අන්න ඔය වැඩි මාත්‍රා 8ේ වැඩි මාත්‍රා ගණන තමයි යතිය කියලා කියන්නේ. එතකොට ඒ යතිය හොයනකොට එක එක පේලියෙන් පේලිය මේ යතිය ආරම්භ කරන ස්වරයේ ඉඳන්ම අවසාන යතිය අවසාන වෙනකන් කොටස සම්පූර්ණයෙන් ඒ මාත්‍රාවත් සමග ගණනය කරනකොට පූර්ණ යතිය හම්බ වෙනවා. ඒ අතිරික්ත යතිය හම්බ වෙන්නේ කොහොමද අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ? යතියට හිමි මාත්‍රාව කෙටි අකුරක් නම් එකක් අයින් කරනවා, ඒ කියන්නේ ලඝු අක්ෂරයක් නම් එකක් අයින් කරනවා, ගුරු අක්ෂරයක් නම් අක්ෂර මාත්‍රා දෙකක් අයින් කරනවා. එතකොට හම්බ වෙනවා අතිරික්ත යතිය. දැන් අපි එහෙනම් සරණයි සරණයි කියන තැන ඇදෙනවනේ.
සරණයි සරණයි.
එතකොට එතන නයි කියන ඊ කියන අක්ෂරය අපි ගන්නෙ එක අකුරක් විදිහට, නැත්නම් ලඝු අක්ෂරයක් විදිහට. එතකොට ඒක ඉවත් කරාම එතන තව S අකුරක් ඉතුරු වෙනවා ඒ විභාගේ. ඒකයි ඊට ඉදිරියෙන් තව මාත්‍රා 3ක් තියෙනවා. එතකොට මාත්‍රා 4යි 1යි 3යි 1යි 4යි. එතකොට මෙතන තියෙන යතිය ලඝු අකුර නිසා ඒ අක්ෂරේ විතරමයි අයින් කරන්නේ. එතන තියෙනවා යතිය පූර්ණ යතිය මාත්‍රා 5යි, අතිරික්ත යතිය කියන්නේ මාත්‍රා 4යි. එහෙමනම් ඔබට දැන් මම කතා කරපු මේ සැඳැස්මත් ගීමත් යතිය පිළිබඳ හොඳ අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. දරුවනේ මේ 6 වසරේදී ඔබ ඉගෙන ගත්ත ලඝු ගුරු පෘත කියන අක්ෂර මොනවාද කියන එක. එතකොට මේක 6 වසර දරුවන්ටත් වැදගත් වෙනවා. ඊට පස්සේ 8 වසරදී තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ සැඳැස්මත් ගීමත් යතිය පිළිබඳව. ඒ ටික ඒ කරුණු ටික මතක තබාගෙන 10 11 උසස් පෙළ වසර වලටත් ශ්‍රේණි වලටත් මේ දරුවන්ට මේ සැඳැස්මත් ගීමත් යති පූර්ණ යති අතිරික්ත යති ඒව ගැන විස්තර කරන්න හා මේ ගී පැදියක තියෙන ලඝු ගුරු එහෙම නැත්නම් සැඳැස්මත් ගීමත් යති පිළිබඳ මාත්‍රා ගණනය කිරීමට සිද්ධ වෙනවා. එහෙමනම් ඔබට කිසියම් වූ පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඔබ බලන්න පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බලලා මේ ඒ වගේ යෙදිලා තියෙන මේ පාඩමට අදාළව තියෙන ප්‍රශ්න වලට ඔබට පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. දැන් කොච්චර වුණත් ගුරුවරයා කියලා දුන්නට ඔබ අධ්‍යයනයේ යෙදුන් නැත්නම් මේවා ඉක්මනින්ම අමතක වෙනවා. ඒක නිසා මේ කරපු දේත් එක්කම නැවත ඔබ අධ්‍යයනය කරමින් ඔබගේ හිතට නැත්නම් ඔබේ මතකයට ධාරණය වැඩි කර ගන්න. හොඳයි. එහෙමනම් මම හිතන්නේ මේ පාඩමෙන් ඔබ යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙමනම් සියලු දෙනාටම සාර්ථක අධ්‍යන කාර්යයකට නියැලෙන්නට ආශිර්වාද දෙමින් මම මේ පාඩම අදින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.